సమంతా చక్కవాలేసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గమొక్కదం ధమ్మ శవనకాలు అయం బదంతా ధమ్మ శవనకాలు అయం బదంతా ధమ్మ శవనకాలు అయం బదంతా నమో తస్స భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రువు సమ్మా సంబుదురజానన్ వహన్సేట అపహమదినాగేమ నమస్కారే బేవా సుపిన్వత్ని ఒబహమదినామ అదత్తితామ శ్రద్ధావిన్ బలాపురొత్తువాన్ని ధర్మశ్రవణే కరన్నటై అద మీ దేశనావే దాయకత్వేగిన కటేతు కరాన్ని బెలుం మహర పదించి సినిహిలతా సేనానాయక మహాత్మ్యతులు పౌలే పిన్వత్ పిరిసాయి మే ఉతుం ధర్మానుశాసనావట సదహతి దాయకత్వేగిన కటేతు కరాన్ని తెపినుతున్ సీలు దినాటమ మే ఉతుం ధర్మదానమీ కుసల్ జీవితావబోధయ ధర్మావబోధయ పినిస బలవత్వేవా కిలపి ప్రార్థనా కరనో దెన్ ధర్మశ్రవణే కరన్నట కాలే పిన్నత్ని మీ జీవితే అప్పట ఆర్య సత్య అవబోధ కరగండి బెరి వచ్చిన శాతమై అప్పు మీ దుఃఖసహిత సంసారే అన్ని ఇతను మీ ససర భోమ దుఃఖసహిత తెనక్ ఇతను మీ సంసారే పురావటం తీని దుఃఖ దుఃఖిన్ పిరిచ్చ జీవితయాక్ హెమ తెనకమ దుఃఖ తీని సెపకీల తెనక్ లోకి హోయండనే సెపకీల నేకీల నిమీకి అండో సెప భోమ టికాయి తీని దుఃఖ తమై భోమ బహుల తీని నేను కెలిసాగత లోకయ సెప పస్సే హంబాగని అనువా కీల హితాగని ఏ ఆయ దుఃఖ పస్సే హంబాగని అనువా హొందటి బలన్న అపి భోమ సతుటెం పిలిగత్త లోకే తమై అప్పటి దుఃఖ హెమదామ తరంగ విల్ల తీని అపి సతుటెం పిలిగత్త లోకయ విత్తరాయి అప్పటి దుఃఖరంగ విల్ల తీని అబు అపి సతుటెం పిలి నొగత్త లోకయ అపి మెదహత్తు లోకయ అప్పటి దుఃఖరంగ విల్లనే పుద్గల స్వరూపేకింగ్ వటినాకమ నొదున్ను లోకే కవదావత్ అప్పటి దుఃఖకరంగ విల్లనే మమత్తే పదనం కరగిన విమసా బలాపు లోకే దుఃఖరంగావట మమత్వం తొరవ బలాపు లోకయ అప్పటి కవదావత్ దుఃఖరంగ విల్లనే ఏనంగ్ లోకే హెమదామ దుఃఖరంగ విల్ల తీని పుద్గల భవకిం పిలిగత్త లోకే పుద్గల భవకిం పిలిగత్త లోకే తమై హెమదామ దుఃఖరంగ విల్ల తీని మమత్వకిం పిలిగత్త లోకే హెర ఆత్మీయ దృష్టికిం అల్లగత్త లోకే హెర అప్పటి విన కిసిమ దయా అప్పట దుఃఖరంగ విల్లనే అపే వాసనావకి అన్ని అపి మీ జీవత్తెన వెలావి సత్యావబోధేట హొందటోమ వటపిటావ తీను మీ మీ మనసులోకి ఇప్పదేనో కేనిక ఇతా విశేషాయి ఇకని తవత్ జీవీన్లోకి ఓనతరం ఇండు పులువా తవ గ్రహలోకవల ఇటు పస్సే పిట సక్కుల వల్వల ఓనతరం మినిసు ఇన్నో ఏం అప్పగి బుద్ధురజన సమయ వదాలి అప్పటి తీని పొడి పరాశయ అప్పటి లోకు పరాశయ దెం పౌగి కాలే అప్పి హందట గియా లంకా లోకి అమెరికావి హందట గియా అని నము తాందట గియపు యొక్క విస్మిత దయాక్కునాట అప్పటి అంగహరు వల్ల త్యాగండు ఇది అక్నే ఎచ్చరట ఆపే సీమామాయి పటుయి హందట గిహిను ఆయత్ మీ లోకెట గొడబైనక మినిసు వేవుల వేవులా హిటి నముత్తేక యంకిసి తాక్షణిక అత్పత్ కరగని మక్తమాయి అప్పగే బుధురజన స్వాదాల పిన్వత్ మహనిని మీ ఇరహంద పవతిన సీమావక్ ఎత్తులి మనుస్సలోక దాహ మనుస్సలోకయాక్ දිවිය ලෝක හයක්, අපායවල් හතරක්, බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා කියලා. ඉරහඳ පවතින සීමාවක් ඇතුළේ. මනුස්ස ලෝකයක්, දිව්‍ය ලෝක හයක්, චාතුරු මහරාජිකේ, තාවතින්සය, යාමය, තුසිතේ, නිම්මාන රති, පරිනිමිත වසවර්තී කියලා. ඒ මේ කියන්නේ මේ මිනිස්කය ඉක්මවා ගියපු එක්තරා සියුම් කායික තත්ත්වයන් තියෙන තලයන් සහ බ්‍රහ්ම ලෝක, ඊට වඩා ඉහළින් තියෙන බ්‍රහ්ම ලෝක කියක් තියෙනවා කියලා වදාළද? 20ක් තියෙනවා. රූපාවචර අරූපාවචර 20ක් තියෙනවා. ඒක ඇතුලේ බොහොම අකුසල සංස්කාර බලවත් වෙච්ච, ඒවාට අනුරූපීව ජීවිතේ ගමන් කරන නිරය, තිරච්ඡාන යෝනිය, പ്രേත ලෝකේ, අසුර ලෝකේ කියලා තවත් බොහොම අගතිගාමි දුක් සහිත අකුසල සංස්කාරයන් බලවත් ලෙස විපාකයේ පිණිස ඉදිරිපත් වෙච්ච තැන් හතරක් තියෙනවා. ඒ වගේ තව තව කොටස් තියෙනවා. දැන් මනුස්ස ලෝකේ කිව්වම මනුස්ස ලෝකේ එක එක මහද්දීප තියෙනවා නේ. සමහර තැන්වල කළු ජාතිකයෝ ඉන්නේ. සමහර තැන්වල සුදු ජාතිකයෝ ඉන්නේ. ඒගොල්ලෝ ඉතින් ඒකල වාද කර ගන්නවා, ගහ ගන්නවා, එහෙමනේ ලෝකේ යන්නේ. අපි ඉන්නේ ආසියා මහද්දීපේ. ඕස්ට්‍රේලියා මහද්දීපේ තියෙනවා. ওই විදිහට මහද්දීප ගණනාවක් තියෙනවා. ඒ වගේ අතරෙත් රටවල් තියෙනවා. ওই විදිහට මිනිස් ලෝකේ වුණත් එම් වෙනසක් තියෙනවනේ. ඒ උපදින තැන් අනුව යම් කිසි සැපයක් තියෙන තැන් තියෙනවනේ. මේ ඉංගලන්ත ඉපදුනාම මේ ඉපදුනා වගේ නෙමෙයි. ඉන්දියාව ඉපදුනා වගේ නෙමෙයි. යම් කිසි සැප පහසුවක් තියෙනවා. අන්න ඒ වගේ දැන් නිරේ වුණත් තියෙනවා තවත් ප්‍රභේද. රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය කිය කිය ඒකෙත් තව කොටස් තියෙනවා. එතකොට ඒකේ මේ යම අර යම රජ්ජුරුව කියලා අපි හඳුන්වන්නේ නිකන් මිනිස්සු හිතන්නේ මිනිස්සු බය කරන්න කියපු එකක් කියලා නෑ. ඒ වගේ අය හතර දෙනා බැගින් ඉන්නවා. එතකොට යම රජ්ජුරුව කියලා කියන්නේ මිනිස්සු හිතන්නේ මේ පොඩි ළමයි බය කරන්න පන්සල් වල ඇඳලා තියෙනවා කියලා. ඒ යම රජ්ජු කියන්නේ ද්වේමානික අසුරනිකායට අයිති එක්තරා මනෝමය කායික කෙනෙක්. දේමානික අසුරෙක්. දිව්‍ය සැප සති දවස් 14යි, නිරේ දවස් 14යි. එහෙම තියෙන්නේ ඒක. ඒ වගේ අපිට හිතා ගන්න බැරි තත්ත්වයන් ලෝකේ තියෙනවා. ඒත් නිකම් මිනිසු කතාන්දර කියලා ඒවා හේතුවට. ඒවා කතාන්දරම නෙමෙයි. ඒවා සමහර බුදුරජාණන් ඒවා මේ ලෝකයට මතු කරපු විදියයි. ඒවා කියන්න විදිහක් නැහෙනි. සමහර බැලූ බැල්මට පුරාවෘතයක් වගේ පේන්නේ. නමුත් ඒවා පුරාවෘත නෙමෙයි. ඒවා කියාගන්න වෙන විධික්‍රමයක් තිබිලා නැහැ. ඒකයි බුදුරජාණන්සේ මේ මට්ටමට ඒක පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට ඒ වගේ ඉතින් මේ ඊට පස්සේ ඉරහඳ පවතින සීමාවක් ඇතුළත ඔය தත්ත්වය තමයි තියෙන්නේ. ඊට පස්සේ පින්වත්නි මේ ලෝකේ තවත් චක්‍රාවාට තියෙනවා. තවත් මන්දාකිනි තියෙනවා. අනන්ත සක්වලක් තියෙන අනන්ත විශ්වයක් තියෙන. විශ්වය හකයන් හරි නිහඬ තැන. කාලාන්තරයක් තිස්සේ බොහොම ඔය අතර හැම හේතුඵලයක්ම ගැළපෙන තැන් තියෙනවා. ඒක හරි පුදුමයි. එතන ඒක හරි පුදුමයි. දැන් මෙහි ජීවත් වෙන්න හේතු ඔක්කොම හැදිලානේ තියෙන්නේ. වායු ගෝලය හැදිලා තියෙන්නේ. ජල ස්තර හැදිලා තියෙන්නේ. ඔක්කොම මිනිසුන් මේ සත්‍යයේ වාස භූමියට හරියන විදිහට හැදිලා තියෙන්නේ. මේ අමුතු එකක් නෙමෙයි මේ මිනිස්යාගේ ජීවිතේ. ඒක කාලයක් පරිණාමයේ වෙලා වෙච්ච එකක්. ජීවීන්ගේ සම්භවයේ පරිණාමයේ වෙලා මේ දක්වා ඇවිල්ලා තියෙන්නේ. ඕනම මේ කියන්නේ පින්වත්නි සතර මහා ධාතු ජීවිතේට හරියන විදියට පෙළ ගැහෙනකොට එහි අමුතුෙන් නෙමේ ජීවි පැවැත්මට අවකාශය ලැබෙනවා. ඒ කාලයක් පරිණාමය වුණාම සමහර දියුණු විදියට පරිණාමය වෙන ජීවීන් ඉන්නවා. අපි හැම පිරිසක් කාලයක් තිස්සේ පරිණාමය වෙලා ඒකට හරියන විදියට තියෙනවා. තව තියෙනවා සඳතරු පවතින සීමා. තවත් සඳතරු පවතින එතකොට තවත් සඳතරු පවතින සීමාවල් 1000ක් එකතු වෙච්ච තැනකට ඒකට ධර්මී කියනවා චූලනිකා ලෝක ධාතුව කියලා. බුදුරජාණන්සේගේ අවබෝධයේ විශ්මිතයි. ඒ චූලනිකා ලෝක ධාතුවක ඒතර මනුස්ස ලෝක කීයක් තියෙනවද? දාහක් තියෙන්න ඕන. දිව්‍ය ලෝක 6000ක් තියෙන්න ඕන. අපායවල 4000ක් තියෙන්න ඕන. බ්‍රහ්ම ලෝක 20000ක් තියෙන්න ඕන. පූර්ව විදේහ අපරගෝ යාන තවත් 1000 ගානේ තියෙන්න ඕන. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ බඳු තැන්වල මේ සතර වරන් රජවරු 4000ක් ඉන්නවා කියනවා. ඔය වගේ විකාශනය කරලා පෙන්නනවා. එතකොට ඒකේ මනුස්ස ලෝක 1000ක් තියෙනවා. එතකොට ඒ තැන්වල දැන් උනත් මේ තාක්ෂණික ලෝකේ පවා ආලෝක වර්ෂ 1000 2000 වගේ දුරින් ලෝකේ විශ්වාස කරනවා. දැන් මේ තාක්ෂණි දියුණුවිනේ ජීවීන්ගේ ජීවය තියෙන්න පුළුවන් ලෝක තියෙනවා කියලා. ජීවය තියෙන්න පුළුවන් ලෝක තියෙනවා කියලා කියනවා. නමුත් එයාලට ජීවේ කොහොමද ඒව හිතාගන්න බෑ. ඇයි ආලෝක වර්ෂ දහස් ගාණක් දුරින් තියෙන්නේ? ඒක මිනිහෙකුට තරණය කරන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් අදට 2600කට එහා පැත්තේ අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාලා මනුස්ස ලෝක 1000ක් අපායවල 4000ක් දිව්‍ය ලෝක 6000ක් බ්‍රහ්මතල 20000ක් පවතින සීමාවේ 31000ක් තල තියෙන තැන චූලනිකා ලෝක ධාතුව කියලා එකක් ගැන. චූලනිකා ලෝක ධාතුව. ඒක එතකොට ඒක 31000ක් තියෙනවා. මෙහි 31යි, එහි 31000. ඒ වගේ මන්දාකිණි පොකුරක් ඒක. මන්දාකිණි පොකුරක් ඒක. ගොඩක්. තිමි අනන්ත සක්වල හිතාගන්න බෑ කොහොමද කියලා. අපි හිතාන ඉන්නවා අපි තමයි දියුණුම අය කියලා. නමුත් අපි දිහා බලාගෙන ඉන්න තවත් දියුණු අය ඉන්න බැරිද? පුළුවන්. අපි හැසිරෙන විදිය, අපි වැඩ කරන විදිය බලාගෙන ඉන්න තවත් දියුණු ජීවීන් ඉන්න පුළුවන්. අපි මේ යුද්ධ කරගන්නවා. නමුත් එහෙම ඉන්න පුළුවන්. එහෙම ඉන්න පුළුවන් වුණාට ඒගොල්ලෝ සමහර විට අපිට එහෙම කිසිම ගැටලුවක් හදන අයත් නෙමෙයි වෙන්න පුළුවන්. දැන් මේ අපි මෙහෙම බණ කියද්දි පින්වත්නි මෙතන කෘමි සත්තු නැද්ද? ඉන්නවා. ඉන්න බව අපි දන්නවනේ. නමුත් අපි ඉන්න බව ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ ඉන්න බව අපි දන්නවා. අපි ඉන්න බව ඒගොල්ලන්ට ලොකු සංවේදිකමක් නැහැ. මේ මැඳුම් අඳින මේ ඇයි චින්තනමය ඒගොල්ලන්ගේ දුර්වලකම නිසා. ඒගොල්ලන් තුල පවතින දියුණු ජීවීන් කොටසක් නෙමෙයි අය. එනිසා උන්ට එහෙම අවකාශයක් නැහැ. නමුත් පින්වත්නි මේක හොඳට තේරුම් ගන්න. ඒක තවත් ಗುಣ කරලා ද්විසහස්සි ලෝක ධාතුව මහා සහස්සි ලෝක ධාතුව කියලා බුද්ධ ශාසනයේ මේ ලෝක ධාතු විග්‍රහ කරලා පෙන්නනවා. පින්වත්නි අපි හරීම විශේෂ පිරිසක්. ඇයි මේ බලන්නකො ජීවේට හරියන විදිය පරිසරය අභියෝගයට ලක් නොවන විදිය මට්ටමක් කාලාන්තරයක සම්භවය කාලාන්තරයක සම්භවය ඇතුලේ සම්පූර්ණයෙන්ම ධර්මයට වටපිටාව හැදිලා ඉදන්ට අදින් අවුරුදු 5000කට කලින් අපි ඉපදුනොත් අපි ගෝත්‍රිකයි. එදා අපිට සත්‍ය අවබෝධය මනුස්ස ලෝකේ ඉපදුනත් අපට සත්‍ය අවබෝධයට පාරක් තිබුණේ නැහැ. දැන් බලන්න මේ අපි මොන අඩු පහඩුකම් කිව්වත් මිනිස්සු අඩු පහඩුකම් කියලා කියන්නේ ප්‍රධාන අවශ්‍යතානේ. මිනිස්සු කවදාවත් පින්වත්නි ප්‍රධාන අවශ්‍යතා නිසා පීඩාවට පත් වෙන්නේ නැහැ. ආසාවන් නිසා තමයි පීඩාවට පත් වෙන්නේ. අපි පීඩාවටපත් වෙන්නේ අවශ්‍යතා නිසා නෙමෙයි. අපි පීඩාවටපත් වෙන්නේ මොකක් නිසාද? ආසාවන් නිසා. එතකොට අපේ අවශ්‍යතා වලින් අපිට අඩුවක් තියනවද? නෑ. අපි ප්‍රධාන අවශ්‍යතා වල අඩු පහඩුකම් එහෙම නෑ. ලොකුවට නෑනේ. මොනවා හරි අපිට කැම ටිකක් කා ගන්න පුළුවන්. මොනවා හරි අඳින්න නැද්ද අපි ළඟ? ප්‍රධාන අවශ්‍යතා මොනවද? ඇඳුම් පැළඳුම් ආහාර පාන බෙහෙත් ඒත් වාසස්ථානනේ. අපිට මහල් පහකහයක ගයක් නැති වුණාට අපිට හිසට වහලක් තියෙනවනේ. එන වාසස්ථානවල ප්‍රශ්නයක් නැහැනේ. අපිට මොනවා හරි කන්න තියෙනවනේ. දැන් ගෙදර ප්‍රණීතම අපිව බලාපොරොත්තු වෙන සුපිරිපන්නේ කෑම නැති වුණාට යැපීම පිණිස අපි පීඩාවටපත් වෙන්නේ. දැන් ගමක වුණත් බලන්න ගිහින් හොඳට වී තියෙනවා ගම්වල ගෙවල්වල. හාල් ටිකක් නැති ගයක් බොහොම කලාතුරකින් තියෙන්නේ. එතකොට එහෙම ඔය කියන අරු අවශ්‍යතාවය කියන එක ලොකු අර්බුදයක් අපිට නැහැ. දැන් මේ විවෘත ආර්ථික රටාව ඇතුලේ අපිට අවශ්‍යතාව පෙන්නලා තියෙන එක හරි හදලා පෙන්නලා තියෙනවනේ. ඒ විවෘත ආර්ථිකයත් වෙච්ච එක වෙච්ච මහ විශාල කෝලහලයක් නේද? නමුත් මිනිසුන්ගේ ප්‍රධාන අවශ්‍යතාවල ආහාර පාන වලට ඇඳුමේ ප්‍රශ්නයක් නැහැ. මේ මං හිතනවා මේ හැම කෙනෙකුටම ඇඳුම් හතර පහක් ස්ථිරව තියෙනවනේ. එතකොට ඇඳුමේ ඉලක්කය මොකද්ද? ඇඳුමේ ඉලක්කය තමයි සීතස්ස පටිඝාතාය, සීතල නැති කරගන්න එක. උන්නස්ස පටිඝාතාය, උෂ්ණී නැති කරගන්න එක. දංශ මකස වාතාතප සිරින්සප සම්පස්සාන, මෙසි මඳුරු ආදීන්ගෙන් ආරක්ෂා වෙන එක. යාව දේව හිරිකෝපින පටිච්චා දනත්තං, ලැජ්ජ බය නැති කරගන්න. අපිට මේ ඇඳුම් නැතුව ගියම හරි ලැජ්ජයිනි. ඒ ලැජ්ජාව නැති වෙන්නේ ඇඳුම් නැද්ද ගෙවල්වල? තියෙනවා. එහෙනම් මේ අපේ අවශ්‍යතාවලම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. බේත් තේත් උනත් අපිට එහෙම නැතුව නෙමෙයි, ගෙවල්වලත් බේත් තියෙනවා, තෙල් බෙහෙත් තියෙනවා, ඉස්පිරිතාලෙ ගියාම නිකන් බෙහෙත් ටික ගන්න පුළුවන්. එතකොට ඒක ඉස්පිරිතාලෙ ගින් බෙහෙත් දෙනකොට ඔයා හංගන්නේද්ද, ඔයා ධනවතෙක්ද, නිරදානි වහන්නේ නැහැ නේ කවදාව? මේ කියන්නේ මේ අපිට ජීවත් වීමේ ප්‍රධාන අවශ්‍යතාවල ලොකු අඩුවක් තියෙනවා කියලා අපි හිතන්නේ. එහෙනම් මිනිහෙක් පෙලෙන්නේ අවශ්‍යතා නිසා නෙමෙයි, ආසාව නිසා. ඒ අවශ්‍යතා ඇතුලින් එයා හෝ එයා හදාගත්ත ආසා ටිකක් තියෙනවා. ඒ අවශ්‍යතා ටික ඇතුලින් තමයි එයා ඒ ආසාවන් හදාගෙන තියෙන්නේ. ඉතින් ආසාව නිසා මිනිහෙක් බුදුරජාණන් බලන්නකො මේ දුක උපදිනවා කියලා වදාලේ මොකක් නිසාද? දුක උපදින්නේ මොකක් නිසා කියලාද බුදුරජාණන් වදාලේ? තණ්හාව නිසා කියලා. යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. තණ්හාව නිරවශේෂ වශයෙන් නිරුද්ධ කරන්න බැරි වෙච්ච නිසායි දුක නිමා නොවෙන්නේ කියලායි බුදුරජාණන් වදාළේ. අවශ්‍යතා නිසා කවදාවත් දුකක් උපදින්නේ නැහැ. ඉතින් මේක තේරුම් ගන්න, තේරුම් ගත්තම හරිය ලස්සනයි ජීවිතේ. තේරුම් අරගෙන බලන්නකො හරීම ලස්සනයි ජීවිතේ. එතකොට බුද්ධ ශාසනය කියන්නේ එයා බුද්ධ ඔයාලට මේ අවශ්‍යතාව, ඒ කියන්නේ මේ අවශ්‍යතාවලට හරියන විදියට වාටි පිටාව හැදිලා කාටවත් කියන්න බෑ බලන්නකෝ අපි විඳවනවා කියලා. අවශ්‍යතාව නිසා නෑ, ආසාව නිසායි මිනිහෙක් විඳවන්නේ. ඊට පස්සේ හොඳට බලන්න, මේ මනුස්ස ලෝකෙ උපදිනකොට අපේ ඇස්වල ප්‍රශ්න නෑ. දැන් තියෙන්න පුළුවන්, උපතින්ම අපි ජාත්‍යන්දයෝ නෙමෙයි. ජාතියෙන්ම බීරි නෑ, ධර්මී යනවා ඇතුළට. දැන් හිතන්නකෝ අපි ආයේ මිහිට්ටාවත් කන් ඇහින්නේ නැතුව ඉපදුනොත් කොහමද? හොඳ සල්ලිකාර පවුලක ඉපදුනොත් කන් ඇහින්නේ නැහැ. මොන ධර්මයක්? හොඳ තැනක උපදිනවා, ඇස් පේන්නේ. නමුත් ඔයාලට අවශ්‍යතාවලට හරියන විදියට වටපිටාවක් තියෙනවා, ඉන්ද්‍රියන්ගේ යථා පරිදි ක්‍රියාත්මක විමුක්ති තියෙනවා. ඔයාලට මතකයේ තියෙනවා, මතකයේ තියෙනවා. කාටවත් මතක නැති අය ඉන්නවද මෙතන? මේ සමහර මේ වයසක අම්මලා කියනවා මතක හිටින්නේ නැහැ නේ හාඳුරට. එහෙම කියනවා. බොරුනේ තනිකර. මතක හිටින්නේ නැත්තම් ඔයාලට ගෙදර වරදිනවද? ගෙදර යනකොට අල්ලපු ගෙවල් වලට ගිහින් තට්ටු කරනවද? ආනේ මම මේ වැරදිලා අපේ ගෙදර කියලා ආවේ, මේ මට මතක නෑනේ කියලා කවුරුත් කියනවද? එහෙම කියන්නේ නෑ. දැන් මේ බැලුම් මාර යනවා කියලා ඕගොල්ලෝ කඩවතින් නවතින් නෑනේ. කඩවත නැවතිලා මේ කොහෙද දන්නේ අපේ ගෙවල් මේ පාරවල් වල ඉන්නවද? මේ මගේ මේ ගෙදර හොයාගන්න බැරුව මම මේ පාරේ ඉන්නේ, ආවා විතරයි මට මතක නෑනේ කියලා හම්බෙලා තිනවද මිනිස්සු? විශාල මනසක උමතුවක් නිසා මිනිහෙක් දෙන්නේ ඉන්න පුළුවන් ඔය ඉඳලා හිටලා. ආගිය මතක නෑ. මේ සමහර වයසක අම්මලත් කියනවා මේ අපිට, අනේ මතක නෑ නේ ආඳුර, මතක නෑ නෙමේ උවමනාව නෑ. ඒකයි ඒකට කියන්න ඕන. මතක නැත්තං පාර වැරදිච්ච මිනිස්සු ඉන්න ඕන පාරේ. දැන් හිතන්නකෝ අලුතෙන්ම ගෙදර දැන් ඔයාලා අලුතෙන්ම ගෙදරකට යනවා කොහේ හරි. අපි තමයි දරුවා විවාහ වෙලා ගියන් පස්සේ අපිට හොයාගන්න බෑ, අපි ගෙදර අලුතෙන් යනවා. ආයෙන්න මතක නැද්ද ඒ ගෙදරට? මතකයි. එකවරක් දෙවරක් ආවට පස්සේ වයස කම්ම කෙනෙක්ව කියන අනේ පුතේ මං ඉන්නම් හොයාගෙන මං දන්නවනේ ඔතනින් බහලා ගෙදරට එන එකනේ කියලා කියනවා. මිස අනේ පුතේ මට මතක නෑ වාඩි වෙච්ච තැන වාඩි වෙලා ඉඳයි වෙන්නේ මට. එහෙම කියන්නේ උවමනාව නෑ. ඒක ප්‍රධාන දෙයක් සද්දාව නැති එක. සද්දාව දුර්වල වුණාම යා ඒක ලඝු කරනවා අනේ මතක නෑ කියලා. සද්දාවෙන් නම් ඔයාලා බණ අහන්නේ මේ ධර්මයේ හොඳට ඇතුළට යනවා. දේශකයා ගැන, ධර්මී ගැන, සංඝයා ගැන, මාර්ගය ගැන, ප්‍රතිපත්තිය ගැන සද්දාවෙන් නම් අහන්නේ ලස්සන්ට ඇතුළට ධර්මය යනවා. ලස්සන්ට යනවා. සද්දාව නැත්තම් ඒ සද්දාව නැති වෙච්ච හැම වෙලාවක මතක තියාගන්න ලස්සන දෙයක්. සද්දාව දොරවල වුණු නීවරණ ටික තමයි සිත වෙලා ගන්න. සද්දාව යම් තැනක දොරවල වුණොත් එයාගේ සිත වෙලා ගන්නවා නීවරණ ටික. සද්දාව දුර්වල වෙන හැම වෙලාවකම යාගේ සිත නීවරණ ටිකට යට කරනවා. ඒ කියන්නේ හොඳට සද්දාව දුර්වල වෙච්ච පින්වත්නි මේ සිත හරි පුදුමයි. සද්දාව දුර්වල වුණොත් නීවරණ ටික ගන්නවා හිත. නීවරණ වල තියෙනවා Javaya. ඇයි? අපි සද්දාව නොවැඩපු පිරිසක්. නීවරණ නිකම්ම වැඩිච්ච පිරිසක්. සසර අපිට බුදුරජාණන්ස ගැන අහන්න හම්බුනේ අඩුවේ. ධර්මයේ ගැන අහන්න හම්බුනේ අඩුවෙන්. සංඝයා ගැන අහන්න හම්බුනේ අඩුවෙන්. මාර්ගය ගැන අහන්න හම්බුනේ අඩුවෙන්. ප්‍රතිපත්තිය ගැන අහන්න හම්බුනේ අඩුවෙන්. අඩුවෙන් අහන්න හම්බුනේ. හැබැයි කාමච්ඡන්දේට හරියන විදිහට අපි හොඳට වැඩ කළා සසර. ව්‍යාපාදෙන් වැඩ කළා. දැන් තිරිසන් ලෝකෙ ඉපදුනොත් ව්‍යාපාදෙන් දුවන්නේ ජීවිතේ. හොඳට බලන්නකෝ. තිරිසන් ලෝකය කියන එක තුළ හැම වෙලාවකම සිතේ රජ කරන්නේ ව්‍යාපාදේ. හොඳට බලන්නකෝ දැන් සත්තු හිම් ව්‍යාපාදේ තියෙන. ඇයි? තව කෙනෙක්ව පෙළන, තව කෙනෙකුට දෂ්ට කරන, තව කෙනෙක්ව මරණ අදහස විතරයි තියෙන්නේ. දැන් ඔය ගොඩාක් කේන්ති යනා ඉන්නව නේද? හරි කේන්ති යනවා. හොස්ස ළඟින් මැස යන්න බෑ. හරි කේන්ති යනවා. ගොඩාක් තිරිසන් ලෝකෙන් ආපු අය නිතර අධික කේන්තියක් යනා ඉන්නේ. ඒ සමහර ඒ කාලේ මාංශ භක්ෂික සත්තු. හොඳට බලන්නකෝ තිරිසන් සත්තුන්ගේ තියෙන පුදුම දේශයක් හිතේ. බලන්න එකයි මේ පින්වත්නි මනුස්ස ලෝකේ කොච්චර ශ්‍රේෂ්ඨ තැනක්ද. ගොඩාක් තිරිසන් ලෝකේ සත්තුන්ගේ දේශේ තියෙන්නේ. දැන් සමහරට අධික කේන්ති යන මිනිස්සු ඉන්නේ. කොයි වෙලාවෙත් පුපුරන ගමන් ඉන්නේ. කොයි වෙලාවෙ පුපුරයිද දන්නේ? අම්මා අඳුරන්නේ, තාත්තා අඳුරන්නේ, හාඳුරු අඳුරන්නේ. අඳුරන්නේ තැන නොතැන නෑ. පැටලිනවා. මේ ජීවිතයේ අත්දැකීමුත් ඒවට බලපාන්න පුළුවන්. පවුල් පරිසරය බලපාන්න පුළුවන්. සමාජානු යෝජනය බලපාන්න පුළුවන්. මෙහි හේතු බලපාන්න පුළුවන්. නමුත් අපිට දැකලා ඇති ඔයගොල්ලෝ හරිම අසාමාන්‍යව කේන්ති යනවා. ගොඩක් තිරිසන් ලෝකෙන් ආපු අය. එම් කේන්ති යන කෙනෙක් අම්මුණුත් කේන්ති නිවුනාම කියන්නේ බොහෝ විට ඔයා තිරිසන් ලෝකෙන් ඉන්න ඇත්තේ. හැබැයි ඔයා ඔක වැඩ කළොත් ඔය විදිහට වැඩ ඔයා උපදින්නේ තිරිසන් ලෝකෙ. ඔයා ඔය විදිහටම නම් වැඩ කරන්නේ. ඔයා උපදින්නේ ගොඩාක් වෙලාවට මාංශ භක්ෂික සත්තු අතර ඒසම පරිසම් වෙන්න ඕන කියලා කියන්නේ. පොඩි කාලේ දරුවන්ට පවා කියන්නේ. මෙහිම වැඩ කළොත් පුතේ මෙහිම උපදින්නේ කියලා කියන්නේ. එතකොට තමයි අර නිකන් ස්වයං හික්මීමක් ඒ ශ්‍රාවකයා තුළ ඇති වෙන්නේ. ස්වයං ශික්ෂණයක් එයා තුළ එනවා. එතකොට පින්වත්නි හොඳට ජීවිතේ බලන්න. මේ ජීවිතේ අපිට බලන්න මේ පෘථිවිය අපි ඉපදුනා විතරක් නෙමෙයි. ලස්සන්ට අවශ්‍යතාත් පෙළ ගැහිලා. අපේ මේ ස්වභාවික පරිසරයේ පව ස්වභාවික හේතු පව හැදිලා අපිට හරියන විදියට. ස්වභාවික හේතු පව අපිට හැදිලා හරියන විදියට. හැබැයි මේ පෘථිවියේ ජීවය උනත් තව අවුරුදු ලක්ෂ ගණන් තියේවි කියලා අපිට හිතන්න බෑ. ඒ ජීවය තියනවද නැද්ද කියන එක අපි දෙවණියට කතා කරමු. බුද්ධෝත්පාදේ නම් පොඩ්ඩම පොඩ්ඩයි තව. බුදුරජාණන්සේගේ බුද්ධෝත්පාදේ ටිකයි තව. ඥානවන්තයෝ සංසිඳී යනවා එච්චරයි. ඥානවන්තයෝ පිරිනුවම් පානවා. ඥානවන්තයෝ කරන්නේ දැන් බලන්න මේ මේ වටපිටාව හැදිලා තියෙන විදිය. පින්වත්නි හොඳට බලන්න මේ බලන්න මේ වායුගෝලයේ පවා සත්‍ය අවබෝධයට හරියන විදිහට හැදිලා තියෙන්නේ. ඇයි අවකාශ ධාතුව පවා කෙනෙක්ගේ කර්මී බලපෑමක්. අවකාශයේ පවා. සාමාන්‍ය ලෝකෙට මේක පේන්නේ නැහැ. මේ ස්කරූපය කර්මී දායාදයක්. මේ අපේ සිත කර්මී දායාදයක්. බුදුරජාණන් වහන්සේ නමක් විතරයි මේ කාරණේ පැහැදිලි කළේ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න බාල නොවුනා නම් අද අපිට මේ ධර්මයේ කතා කරන්න වෙන්නේ. එතකොට දැන් මේ වටපිටාව ඔක්කොම හැදිලා තියෙන එකේ අපිට එක දෙයක් තේරෙනවා. මොකද්ද? ආර්ය සත්‍ය ඔස්සේ අපිට තේරෙනවා මේක දුකක් කියලා. මොකද්ද තේරෙන්නේ? මේක දුකක්. මේ තියෙන්නේ දුක. දුකට වඩා මොකුත් නැහැ. හැමතැනම දුක. එතකොට මේ දුක උපදින්නේ මොකක් නිසාද? තණ්හාව නිසා, අවශ්‍යතාවය නිසා නෙමෙයි. අවශ්‍යතාවයේ පරිහරණය කරනවා පිටචරයි. ආහාර නොගෙන ඉන්නේ, ඇඳුම් පැළඳුම් නොඇඳ ඉන්නේ. ඒ අවශ්‍යතාව වෙනස් කර කර පවා බුද්ධ කාලේ සමහර අය බැලුවා. අවශ්‍යතාවලවත්ද මේ ප්‍රශ්නේ තියෙන්නේ? අවශ්‍යතා ටික පරිමහණිකවද්ද මේ දුකට හේතුව කියලා බැලුවා. ඒකනේ අත්තකිල මතාන යෝගින් කියලා જાතියක් හිටියේ කාලේ. දුක් දුන්නා. ඊට පස්සේ ඒගොල්ලෝ මොකද කළේ? අවශ්‍යතාව අත්හරින්න ගත්තා. අවශ්‍යතාව තියෙන්නේ ඇඳුම් අඳින එක අවශ්‍ය. ඒක අතහැරියා. ඒක නිරුවත් අවශ්‍ය හිටියේ ඉන්දියාවේ. කණේක අවශ්‍යතාවයක් නේ. කණේක අතහැරලා දැම්මා. නොකා හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේත් ඒවා බෝධිසත්වරයෙක් විදියට පොඩ පොඩ කරලා බැලුවා. ඉතින් ඒක උග්‍ර විදියට කළා පොඩි කාලේ ඉකලේ. ඒකයි පොඩ්ඩක් කියලා මං කිව්වේ. ඒ කාලෙන් උනස් තේරුම් ගත්තා අවශ්‍යතාවයේ දුක අරන් ඉන්නේ නැහැ කියලා. උනස් දැනගත්ත දුක අරන් ඉන්නේ මොකද්ද? ආසාව දුක අරන් ඉන බව. එතකොට මේ සිතේ ස්වභාවය තමයි නිකාම් ආසාව එනවා හිතට. ඇයි එහෙම වෙන්නේ? අපි වඩලා තින්නේ නීවරණ. සසර පුරාවටම වඩලා තින්නේ නීවරණ. ධර්මීය වඩලා නැහැ. සද්ධාවාදී ඉන්ද්‍රිය ධර්ම වඩලා නැහැ. බල ධර්ම වඩලා නැහැ. බොජ්ජංග වඩලා නැහැ. ආර්ය ශ්‍රැංග මාර්ගයක් වඩලා නැහැ. හැබැයි රාගය වඩලා තියෙනවා, ද්වේෂය වඩලා තියෙනවා, මෝහය වඩලා තියෙනවා, තණ්හාව වඩලා තියෙනවා, අවිද්‍යාව හොඳටම වඩලා තියෙනවා. ඇයි මේ ඔක්කොම අවිද්‍යාව උඩ තියෙන්නේ? මේ මුළු මහත් ක්‍රියාවලියෙම තියෙන මොකක් උඩද? අවිද්‍යාව උඩ. අවිද්‍යාව නැසනකම් පොඩ පොඩ එහෙම මෙහෙන් කෙලස් ටික සිඳලා දැම්මා කියලා හරියන්නේ නැහැ. අවිද්‍යාව තමයි මුදුන් මුල. මාරුස ගහක මුදුන් මුල තිබ්බොත් මොන අතු කපල දැම්මත් ඒ ගහ මරන්න බෑ. රූස ගස් තියෙනවා. හොඳ කැලෑවල රූස ගස් තියෙනවා. ගම්වල උණක් තියෙනවා. මී ගස් අරව මේව තියෙනවා පරණ ගස්. ඒවා සෑහෙන පරණයි. ඒ පරණ ගස්වල අතු ටික ඔක්කොම කඩලා දැම්මත් කපල දැම්මත් ගහ මැරෙන්නේ නෑ. ඒ ගහේ පරිණත බවත් එක්ක මුල් ටික ඔක්කොම සිඳලා දැම්මත්, හාරලා මුල් ටික හිඳලා දැම්මත් ගහ මැරින්නේ නැහැ. ගහ මැරින්නේ නැහැ. ඇයි ගහ මැරින්නේ නැත්තේ? ඒ ගහ පවතිනට තවමත් මුදුන් මුල මේ මහ පොළොවත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. මුදුන් මුල විසින් සාරය උනා ගන්නවා. නැවතත් අර වටේ මුල් ටික සස්ත්‍රීක වෙනකන් ගහට උරාගත්ත, ගහට ඒ දක්වා උරාගත්ත සස්ත්‍රීකත්වයක් තියෙනවා. ඒ සස්ත්‍රීකත්වයෙන් ගහට පවතින්න පුළුවන්. ඒ නිසා අද වෙලා තියෙන්නේ මුදුන් මුල්වත් නෙමෙයි, මුලව දන්නෙත් නැහැ, අග දන්නෙත් නැහැ, මොකක්වත් දන්නේ නැහැ. ලංකාවේ මිනිස්සු නම් කොළ එක තමයි හැප්පෙන්නේ. කොළ හූර හූර බලනවා ගහ මැරෙයි කියලා. අනාදිමත් කාලයක් තිස්සේ පෞරාණික ගහක මුදුන් මුල නම් අභියෝග කළ යුතු තැන කොළ හූරලා දාලා කවරක් කරන්නද? මුකුත් කරන්න බෑ. මෝරපු අරටුවක් තියෙන ගහක පින්වත්නි කොළ හූරල මොනව කරන්නද? ලංකාවේ මිනිස්සු ඔන්න ඕක කරන්නේ දැන්. එයාලා එලයවත් දන්නේ පොත්ත කෙනවත් දන්නේ අතු කෙනවත් දන්නේ එයාලා කොලත් එක්ක හැප්පෙනවා. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු අදිචිත්ත දන්නේ උපේක්ඛා නිමිත්ත දන්නේ ඊට පස්සේ එයා දන්නේ පග්ඝා නිමිත්ත දන්නේ සමාධි නිමිත්ත මොකුත් දන්නේ. එයා දන්නව එක දෙයක් මොකද්ද? එයා දන්නව මම මේ මළුවට යනවා එනවා අන්න ඒව දන්නව එයා. ඒනේ යනකොට බෝමුල් පෑගෙනවා අන්න ඒව දන්නවා. එතකොට මම කරන්නේ පෑන්වක් කරනවා ඒව දන්නවා. මම බෝ රජුන්ගෙන් සමාව ගන්නවා ආයෙ ගෙදර යනවා ඕවා තමයි දන්නේ. එතකොට ඒක හරියට පින්වත්නි මහා සස්ත්‍රීක අරටුවක් තියෙන ගහක මුදුන් මුලට අභියෝග කරනවා වෙනුවට කොළ හූරලා දානවා වගේ වැඩ. එයාට කවදාවත් ගහේ අභාවයක් ගහේ දුර්වල වීමක් එයාට බලාපොරොත්තු වෙන්න බෑ. තේරුම් ගන්න මේ ඇත්ත. මේ ඇත්ත තේරුම් ගත්තේ නැති එකම මිනිහෙකුටවත් මේ ජීවිතයේ සත්‍ය අවබෝධය කරා යන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. නිවන් දකින්න පාර වෙන එකක්. එතකොට දැන් අපිට මේ අවබෝධයේ පිණිස සියල්ල ලෑස්ති වෙලා තියෙන එක අපි මොකද්ද කරන්න ඕන? අවබෝධයට හරියන විදිහට මුළු වටපිටාවම හැදිලා ඔක්කොම ලෑස්ති වෙලා තියෙනවා. මොකද්ද කරන්න ඕන? එක, තේරුම් ගන්න පින්වත්නි මම ජීවත් විය යුත්තේ, හොඳට තේරුම් ගන්න මේක, මම ජීවත් විය යුත්තේ මිය යාම පිණිස නොව නැවත නොඉපදීම පිණිසයි කියලා හැමදාම උදේට දකින්ද. මේ වායුගෝලයේ පාරිසරික සාධක මේ සියල්ල මේ විශ්වයේ ජීවය පවතින තැනක ඉපදිච්ච එකම හපංකමක් විදිහට දකින්න එපා. අභියෝගයේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ලෝකය හඹාගෙන යාම නොව තමන්ගේ පංචස්කන්ධය අවබෝධ කිරීම බවයි. හඹාගෙන යෑමෙන් කිසිදාක දුක අවසන් වන්නේ නැහැ. අත්පත් කර ගැනීමෙන් මේ දුක අවසන් වන්නේ නැහැ. දුක අවසන් වෙන්නේ කොහොමද? අතහැර දැමීමෙන්. අපේ මනස අතාරින්න ලෑස්ති නැණි පින්නොත් හොඳට බලන්නකෝ. අපිට වචනයක් කිව්වොත් ඒ වචනේ මතක තියාගෙන ඒ වෙනුවෙන් වචන 100කින් පහර ගන්නයි අපි සැලසුම් කරන්නේ. හොඳට බලන්නකෝ. අපිට දෙයක් කිව්වොත් ඒ කියපු කෙනා එක්ක හැප්පෙන්නමයි අපි බලනින්නේ. දැන් මට ඔක ලස්සන දෙයක් කියන්න. මම ඊයේ එක ස්වාමිනාස නමකට උපදෙස් ටිකක් දුන්නා. ඒ ස්වාමිනාහන්සේ මම බොහොම හිතවත් කෙනෙක්. ඊට පස්සේ මට කිව්වා අනේ බලන්න මේ ස්වාමිනාහන්සේ පොඩ්ඩක් වැරදිලා ඉන්නේ ස්වාමිනාහන්සේ කියලා. ඒ ස්වාමිනාහන්සේ අඳුරන දායක මහත්තයෙක් මට කතා කරලා කිව්වා ඔබ වහන්සේලා බොහොම කිට්ටුවෙන් කාලයක් ඇසුරු කළානේ කියලා. ඉතින් මම බලන්න හිටියා උන්වහන්සේට උපදෙස් දෙන්න පොඩි අනුශාසනාවක් කරන්න වෙලාවක් එනකම්. මට ඊයකට අවස්ථාව හම්බුණා. මම කිව්වා ඔබ වහන්සේ මෙන්න මේ වැරදි වීම් ටික නිවැරදි කරගත්තොත් විතරයි ඔබ වහන්සේට පැවිද්දෙක් විදියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට යම්කිසි ප්‍රගමණයක් තියෙන්නේ. නැත්තම් ඔබ වහන්සේ කබලෙන් ලිපට වැටුණා වගේ ලොකු අමාරුවක වැටෙනවා. දැනුත් ඉන්නේ අමාරුව වැටෙන පාරක පින්වත් ස්වාමීන් වහන්ස මේ වරද හදාගන්නට කියලා මම කිව්වා. ඒ කිව්වහම මම ඊට පස්සේ උන්වහන්සේකින් ඇහුවා ඔබ වහන්සේට උවමනාද කවුද මේ කතාව මට කිව්වේ? මේ කතාව කවුද කිව්වේ කියලා දැනගන්න ඕනද කියලා ඇහුවා මම. ඒ සනසිකුවා ඒ කියපු කතාව ඇත්ත. ඒ නිසා මට කවුද කිව්වේ කියලා දැනගන්න ඕනේ. බලන්න කිස්සයන් හික්මීමක් ඇති කරගන්න කෙනාට එළිය ප්‍රශ්නයක් නැහැ. එයාට එයාගේ අඩුව කියනකොට එයා ඒ අඩුව දකින්නේ. අඩුව දකින්නේ. දැන් සාමාන්‍ය මිනිහෙක් නම් බලන්න මේ දක්ෂකමක් ඒක. සාමාන්‍ය කෙනෙක් නම් කවුද ඔය කතාව කිව්වේ කියලා ඔයාලට හිතෙනවා නම් ඔයාලගේ අඩුව පෙන්නකොට ඒ අඩුව පෙන්වුවේ කවුද? කවුද ඔය කතාව යැව්වේ එළියට කියලා කියන එක නම් ඔයාලගේ ඔළුවේ තියෙන. ඔයාලා කවදාවත් නිවැරදි වෙන කෙනෙක් නෙමෙයි. මේ ධර්මය ඇතුලේ නිවැරදි වෙන කෙනාට එළියෙන් දෝෂාරෝපණය එනකොට තමන්ගේ సంతානෙ පේන්න ඕන. තමන්ගේ ඇතුළාන්තේ පේන්න ඕනේ. ඇත්තටම මේක තමයි කන්ති සංවරය කියන්නේ. කන්ති සංවරය. ඒක තමයි ඥාන සංවරය කියන්නේ. ඒක තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. ඒක තමයි සීල සංවරය කියන්නේ. ඒක තමයි සති සංවරය කියන්නේ. අද මිනිසු සංවර නැහැ. අද ඉන්නේ අසංවර පිරිසක්. අද මිනිසුන්ගේ ජීවිතේම සංවරකමක් පේන්න නැහැ. පින්වත්නි සංවර වෙන්න. සංවර වෙනවා කියන්නේ බිම්බලාගෙන ඇවිදිනවා කියන එක නෙමෙයි. බිම්බලා නැවිදිනවා කියන එක නෙමෙයි. දැන් අපිට නම් කෙනෙක් සංවරයි කිව්වම කොහමද? වටපිට බලන්නේ නැත්තම් සංවර කවුරු හරි කෙනෙක් බිම්බලාගෙන ඇවිදිනවා. බලන්නකෝ ඔයාගේ සංවරය කියලා අපි කියනවා. බුද්ධ ශාසනික සංවරකමක් විදිහට පෙන්වන්නේ. සමහර බිම්බලා නැවිදිනවා කෙලෙස් විතර්ක ගොඩාක් හිතේ හිර කරගෙන. දැන් කෙනෙක් බිම්බලා නැවිදින්න පුළුවන් ගොඩාක් කෙලෙස් විතර්ක හිර කරගෙන. බිම්බලා නැවිදිනවා. ඒක බුදුරජාණන්සේගේ කලේ නැහැ. යමෙක් බිම්බලාගෙන ඇවිදිනවා නම් ඒ බිම්බලාන ඇවිදින කම බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ දෙයක් විදියට පෙන්වා වදාළේ නැහැ. බුදුරජාණන්සේම වදාළේ නැහැ. බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ දෙයක් විදියට වදාළේ බිම්බලාන ඇවිදින එක නෙමෙයි. සැබෑවට මෙයාගේ සංවරය හැටියට භාග්‍යවතුන් වහන්සේ වදාළේ එයා සීලයකින් සංවර වෙලාද. සීලයකින් සංවර වීමේ ලක්ෂණ දෙකක් තියෙනවා. මොකද්ද? එකක් තමයි වෙන්වීම, අනිත් එක වෙන් වෙච්ච තැන සමාදන් වීම. ඔය දෙකම තියෙන්න ඕන සීලේකට. ඔය දෙකම තියෙනවද කියලා ඔයාලගෙන් අහන්න. ඔයාලට තියෙන්නේ පානා හොඳයි පින්නොත් නී නමස්කාර කියන්නේ කොහොමද? නමස්කාර කියනවා. හොඳයි පානාතිපාතා වේරමණී සික්කම පානාතිපාතා වේරමණී කියනවා. එච්චරයි. ඊට පස්සේ ආයේ නැගිටින්නේ මං සිල්වතෙක් කියලා හිතාගෙන. සිල්වත් සීල සංවරය කියලා කියන්නේ විරති සමාදාන කියන ලක්ෂණ දෙකෙන් සමන්නාගත වූ තත්වයයි. සීලේ කියන්නේ ඒකට. ඔයාලා බලන්න වෙන් වෙන වෙන් වෙච්ච ස්වභාවයක් මාතුල තියනවද? රාග දේශ මොහ පදනම් කරගෙන එකතු වෙන විදියටනේ අපේ හිත හුරු වෙලා තියෙන්නේ. මාතුල සුපුරුදු ගතියෙන් වෙන් වෙච්ච කමක් තියනවද? දැන් කෙනෙක් ප්‍රාණඝාතය කරන්නේ මොකක් නිසාද? දේශයත් එක්ක එකතු වෙන නිසා. හොරකම් කරන්නේ රාග දේශ එක්ක එකතු වෙච්ච නිසා. හොඳට බලන්නකෝ රාග දේශ වලින් තොරව සිල්පද බිඳින්නේ. කාම මිත්‍යාචාරය යෙදෙන්නේ රාගය නිසා. බොරු කියන්නේ රාග ද්වේෂ මොහ නිසා. යාට යාව රකින්න ඕන. හොඳට බලන්න අපි කොතන හරි බොරු කිව්වා නම් බොරු කිව්වේ එක්කෝ මාව රැකගන්න, එක්කෝ මගේ කියන අය රැකගන්න. හොඳට බලන්න බොරු නොක් බොරු කියපු අවස්ථාව ඊට වඩා තියෙනවද කියලා. එහෙනම් යම් කෙනෙක් රාග ද්වේෂ මොහ පදනම් කරගෙන තමයි යම් කෙනෙක්ගේ සීලය කැළැල් වෙලා තියෙන්නේ. එතකොට අපේ සිත රාග දේශ මොහ වලින් මුදවා ගැනීමත්, ඒ මුදව ගන්නකොට සිත හිස් වෙනවනේ. ඇතුළාන්තයේ තුල හිස් වෙනකොට තව තව කෙලෙස් පිරෙන්න පුළුවන්. එතකොට අපි මොකද කරන්නේ? ඒ වෙනුවට අපේ ඇතුළාන්තයේ තුල සමාදන් වීමක් තියාගන්නවා. ඒකනේ දැන් පානාති පාතා වේරමණී ප්‍රාණඝාතෙන් වෙන්වීම කියන එක දේශේ සමා දේශයෙන් වෙන්වීම. හැබැයි එහෙම වෙන් වුණාට මදි මෛත්‍රිය මත සමාදන් වෙන්න ඕන. අනේ සියලු සත්වයෝ මරණයට බියයි. ඒ නිසා සියලු සත්වයෝ සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා. අන්න එහෙම සිත තුළ පැන නගින අවංක මෛත්‍රී සාගත කමක් තිබ්බොත් තමයි සීල සංවරෙන්නේ. ආමුදුර කෙනෙක් කියන පදේ අහගෙන ඒකට මහා කියලා කිව්වා කියලා කවදාවත් එයාට සේබෑ සීල සංවරයක් ඉන්නේ නැහැ. ඒක හරිම සංස්කෘතිකයි. ඒක එයාගේ ජීවිතේ හරිම සංස්කෘතිකයි. සීල සංවරය. ඊළඟට ඉන්ද්‍රිය සංවරය ඕන. ඉන්ද්‍රිය සංවරය කියන්නේ? ඉන්ද්‍රිය සංවරය කියන්නේ අහක බලාගන්න එකද? දැන් මනාප රූප පේනවා, අහක බලාගෙන යනවා. ඇයි? රාගය විශ්සේ කියලා බයයි හාඳුරන්නේ කියනවා. දේශේ අවිස්සෙන හේතු යෙදෙනකොට මොකද කරන්නේ? කන් දෙක වහගන්නවා. බණිනකොට කොට්ටි කන් දෙක තද කරගන්නවා. ඒක අපේ ක්‍රමේ නෙමෙයි. කවදාවත් බණිනකොට කන අයින් කරගන්න එපා. කවදාවත් ඔයාලට බණිනකොට කන අයින් කරගන්න එපා. ඇහැ අයින් කරගන්න එපා. ඒ එහෙම කරන්නේ අපි. අපි මොකද කරන්නේ? చక్కునా రూపందిస్వా నిమిత్తగ్గాహి హోతి నానుభ్యంజనగ్గాహి హోతి. ఎసింగ్ రూప దకిన కొట రాగద్వేషమో పదనం కరగ నిమితి అనునిమితి అహుల నెత్తు ఇంత తరంగ పరిస్సం కరగన ఒన్ను ఓక తమాయి ఎహట తీయన ప్రవేశం. ఏనం ఇంద్రియ సంవరకి అన్ని కొచ్చర్ లస్సన దేయద్దు బలండ. ఏనా శీల సంవరీక్యం కాదు విరతి సమాధాన లక్షణ దిక్కి సమన్నాగత విచ అవస్థావు. ఇంద్రియ సంవరీక్యాన్ని నిమితి అనునిమితి వస్తే సిత మిహియవాన్ నెతి హెకియా రాగద్వేష మోహ పదనం కరగన నిమితి అనునిమితి వస్తే సిత హసురువాన్ నెతు ఇన్న హెకియా. ఏక బుదురజానాసికి శ్రావకేకుడు బోం ఓమనాకరణ దయాక్ ఇక శ్రావకేకుడు అత్యవశ్య దయా అవశ్యయేక బుద్ధురజనసే శ్రావకేకుటన అవశ్యం అయ్యేక తుంగిని ఇక కాంతి సంవరే కెలెస్ వితర్క హిత రాగదేశమోహ ఆవామ ఏవా ఒస్సే అపేసిత హెమ విలావకమ వితర్క కరణం అపేసితే స్వభావ్యాకే. ఉదర బలానకు మనోహారి సీతా సీత సీతతుల సీతా కతివు నామే ఒస్సే చైతసిక గలండ గాన్న అన్ని చైతసిక ఒస్సే సీత పవతిన కొట ఏవా ఎతులే పుద్గల దృష్టియాక్ నడత్తు వెనో మమ్మ మగే కియన గతికత్వయాక్ నడత్తు వెనో ఏమ నడత్తు నొకొర నడత్తు నొవి తమ ఇండ తమాతుల ఎతివిన జవయ. బుదురజాణన్ వహన్సికి శ్రావకే కుటుంబన ఏకైకి కాంతి సంవరే గాండ గాండి ఇవసనో కీనికి హిమ నిమి మితన కియాని గాను కూడా దత్మిటి కాగని ఇవసగని ఇన్నో ఎంకిదర ఆరావులా కెతునో గుట్టి కాగని ఇన్నో సమార కాంతావ ఇన్నో కవదావ తేమ కరండి పా హెమ విలావక మీ 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 వచ్చని ఒలివి తీయగండి హెమదాము దెమ్మ నెగిట్ట ముఖద్ మమ జీవత్వ యుత్తి దెంగ అద జీవత్వనోని మమ జీవితే కే జీవత్వం కేను హృత స్పందని వెడకరణం మొలే వెడకరణం ఓకని జీవితీకి అని ఆ జీవితకని ముఖద్దీటు అడ హదవత వెడకరణం మొలే వెడకరణం ఆ జీవితేంద్ర రూపీ వెటిల నేతావమ్మ హృత స్పందని వెడ రుద్ర సంసారని సిద్ధమేనువా మీ లోకే పిలుబంద సంవేదన దనినువా తావమ్మ జీవితకని ఒకటిని మీ ఒబ జీవత్వయుత్తి ఇంత సమార అమ్మలైతే మన దారువు విను జీవత్వన్ని కేళ కావదావత్ దరువు విను జీవత్తుంది పా అయ్యి దరువు విను ఇంకోమద అమ్మ జీవత్తుంది దరువు విను జీవతిని దరువా అమ్మటి పులు అంత దరువు విను జీవత్తుంది బే అయ్యి అమ్మకి జీవితే అమ్మకి కరుమే హెసిరిను దరువకి జీవితే ఏగినాపు కరుమే హెసిరిని మోడ కినికుడి హితని పులువా మమ ఏ విను వెడకరణ మట కియన్న కొయ్య అమ్మది తమకి దరువు అవిను వెడకరలా తీయని మొన్న దారు అద అమ్మ వెనువింగ్ వెడకరలా తీన్ హొందట పలాన్ అపి హితనో వెడకరణం కీల నమ్ముత్ అపిటకేని ఎక్కువ పాలనే కరాన్ బెరి వెళ్ళా తినో నీదు ఏమ పాలనే కరాన్ పులువన్నాం ఐ పిన్నత్ నీ అమ్మ ఇద్ది దారు మెరిన్ని అర పౌగే కాలి తాత బేరగండి గీ కీల తమంగి లమాయి తుందినామ గీ గహగన ఐ ఏమ విన్ని ఏమి విన్ని కుహమ్మద్ ఏ ఆయగే జీవితం తులి హెసిరిన కరుమే అపిట బే పిన్నత్ని తవత్ కినిక్ వెనువి జీవత్తేంట హై మీ జీవితే క్యాన్ని అభిసంస్కార సమగ బెందీ పవతిన దయాక్ ఏనిసా మీ కంతి సంవరయ కీల క్యాన్ని కంతి సంవరయ క్యాన్ని ముఖద్దు ఇవసనవా కీల క్యాన్ని గహనకుట దత్మిటి కాగ నా గహ పంకీలు ఇన్ని కన్నీ కవ కిసి కినే గుటి కండిప కిసీమ కినే గుటి కండిప గుటికాల వెడన్నే మీ గుటికాల కాల దుఃఖ ఇవరు విన్నే అవబోధ కల విత్తనాయి దుఃఖ ఇవరు విన్ని ఏనిసా స్వైరీ వెన్న పులు అంతరా ఇవసన వాక్యాన్ని కెలెస్సాగత అరమును వస్తే సిత పవతిన కొటే వస్తే అపే సిత పురుదు ఎలా తినో ఆ పిన్నత్ని అపే సిత్తట హురు అక్తి అనో ఏ వస్తే కెలెస్సాగతో వితార్క కరాండు අපි පුරුදු වෙලා තිනවා කෙලෙස් සහගතව ਵਿਚාරන්න. කෙලෙස් සහගතව විතර්ක නොකර ਵਿਚාරන්නේ නැතුව ඉන්න මට්ටම තමයි පින්වත්නි. කෙලෙස් සහගතව විතර්ක ਵਿਚාර මට්ටම ඇතුලේ වාසය නොකිරීම තමයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ, බුද්ධ ශාසනේ අර්ථය. ඒකටයි කාන්ති සංවරය කියන්නේ. ඉවසීමෙන් සංවර වීම කියන්නේ ඒකට. ලස්සන දෙයක් තියෙනවා. මොකද්ද? සති සංවරය. සති සංවරය කියන්නේ මේ වෙලාවේ සිහිය පිහිටුවාගෙන පිහිටුවාගෙන සංවර වෙනවා. කොහොම සිහිය පිහිටුවාගන්නේ? සිහිය පිහිටුවාගන්නේ කොහමද? මේ වෙලාවේ සිත තුළ වේදනාව හටගන්නකොට වේදනාව ගැන සිහිය පිහිටුවා ගන්නවා. කොහොමද සිහිය පිහිටුවාගන්නේ? මේ වේදනාව හේතුන්ගෙන් හටගත් එකක්. ලෝකේ අරන් ආපු එකක් නෙමෙයි. අම්මා හදපු එකක් නෙමෙයි. තාත්තා හදපු එකක්වත් නෙමෙයි. දරුවෝ හදපු එකක් නෙමෙයි. ආණ්ඩුව හදපු එකක් නෙමෙයි. මේ මොහොතේ හටගත් වේදනාව පස්සපච්චය වේදනා. මේ මොහොතේ හටගත් වේදනාව මොකින්ද හටගෙන තියෙන්නේ? ස්පර්ශයෙන්. බාහිර ලෝකයත් අතුල අභ්‍යන්තර ලෝකයත් සිතත් තුන එකතු වෙනවා. ඒක නිස්පර්ශය කියන්නේ. ඇස කන නාසය දිවකය මනස රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම චක්කු විඥාන සෝත විඥාන ඒ තැන ඒ විඥානේ ඒ තුන එකම තැනක ඒ තුන එකතු වුණ ගැහෙන මට්ටම හමු වීම. ඒකට අපි මොකද කියන්නේ? ඒකට අපි කියන්නේ පින්වත්නි බුද්ධ වචනයකට කියන්නේ ස්පර්ශය. ඒකෙන් වේදනාව හටගෙන තියෙන්නේ. ලෝකේ වේදනාව ගినాපු කෙනෙක් දැක්කොත් එතන පින්වත්නි කෙලෙස් ගොඩ නැගෙන්න පටන් ගන්නවා. එයා තුල කෙලෙස් මෝරන්න පටන් ගන්නවා. එයා තුල කෙලෙස් වැඩෙන්න පටන් ගන්නවා. එහෙනම් සති සංවරය කියන්නේ මොකද්ද? මේ මොහොතේ වේදනාව මේ මොහොතේම හටගත්තා වූ ස්පර්ශයෙන් ඇති වෙච්ච එකක් කියලා දකින එක. ඔන්න ඔය විදියට පින්වත්නි ඒ ඒ මොහොතේ ඒ ඒ තැන යථාර්ථවාදීව සිහිය පිහිටුවා ගන්න හැකියාවෙන් එයාට පුළුවන් කෙලෙස් දක්වා උඩුදුවන් නැතුව මේ මොහොත තුළම එයාට නවතින්න පුළුවන් හැකියාව. නවතින්න පුළුවන් හැකියාව. ඊට පස්සේ ඒකේ ලස්සන දෙයක් තියෙනවා. මේකේ නිවනටම ඔබව තල්ලු කරගෙන යන අවබෝධයේ පැත්තටම ඔබව අරන් යන දෙයක් තියෙනවා. මොකද්ද? ඥාන සංවරය. මොකද මේ ඥාන සංවරය කියන්නේ? ඥාන සංවරය කියන්නේ අර ස්පර්ශයෙන් විඳීම හටගත්තා කියලා බලලා නවතින්නේ නෑ එයා. එතනින් එයා නවතින්නේ නෑ. එයා කොහොමද බලන්නේ? ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ නම් ස්පර්ශයෙන් නිසානම් හටගත්තේ. ස්පර්ශයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධයි නම් ඒක නිත්‍ය එකක්ද අනිත්‍ය එකක්ද? අනිත්‍යයි. අනිත්‍ය නම් ඒක අනිත්‍ය නම් අන්න එහෙමයි ගන්නේ. අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද? දුකයි. ඒක දුක නම් ඒක මම වශයෙන් මගේ වශයෙන් මගේ වශයෙන්ගේ පැවැත්විය හැකිය වශයෙන් ගන්න පුළුවන් දෙයක්ද? ගන්න බැරි දෙයක්, අනාත්ම දෙයක් කියලා අන්න එහෙම බලන්න ගන්නවා. එහෙම බලන්න පින්වත්නි පුදුමාකාර සංසුන්කම. හිතා ගන්න බැරි මට්ටමේ සංසුන්කම. පුදුමාකාර සංසිඳීම එයා තුලිනවා. ඔන්න ඔය ටික තිබ්බොත් ඔය වචන පහ තිබ්බොත් ජීවිතේ සීල සංවරය, ඉන්ද්‍රිය සංවරය, කාන්ති සංවරය, සති සංවරය, ඥාන සංවරය ඔය ටික ඔයාලා ජීවත් වෙනකොට ජීවිතේට මිශ්‍ර කරගත්තොත්, කවලම් කරගත්තොත් එයා පිරිනුවම් පානවා වැඩි කල්යන්ට කලින්. ආයෙ අලුත් පොත් පෙරලන්න දෙයක් නැහැ. හැබැයි යාට හැම උදේකම හැම රැයකම තියෙන උන් ලස්සන අදහසක් තියෙනවා. මොකද්ද? මම ජීවත් විය යුත්තේ මිය යාම පිණිස නෙමෙයි. මම ජීවත් විය යුත්තේ පිරිනිවන් පෑම පිණිස. අන්න එහෙම හිතන්න. හැමදාම උදේට හිතන්න එහෙම. මම අද මම ජීවත් වෙන්නේ මම තව ඊරෑ මැරිලා නැහැ මම. පුදුමයිනේ. ඊරෑ මැරෙන්න කොච්චර හේතු යෙදෙන්නේ නැද්ද රැයිලි වෙනකොට? හොඳට බලන් ඉන්නකෝ හොඳ ගොරෝගොරෝ නිදාගෙන ඉන්න මිනිස්සෙක්. එයා හුස්ම හිරවි හිරවි වගේ ආය හැරෙනවා විටින් විට. ආය ගොරෝණේක නවතිනවා. හොඳට බලන් ඉන්නකෝ මිනිහෙක් නිදාගෙන ඉන්න විදිය. එයා හරියට දඟලනවා. මිනිහෙක් දිහා පින්නත් නිදාගෙන ඉන්න මිනිහෙක් දිහා පොඩ්ඩක් බලන් ඉන්නකෝ. සිහියක් නැහැ. ඇගේ වස්තර තියනොද නැති කිලොත් ඔලුවේ නෑ එකක්. ඇඳුම් පවා එහිට මෙහිට වෙනවා. බොහොම සංසුන් ඇවිදින මිනිහෙක් පවා එයා හරියට දඟලනවා. රෑට එලාපු හොඳට බෙක්ෂීට් ටික උදේ වෙනකොට ඇකිලිලා තියෙන්නේ. දඟලනවා. හොඳට බලානින්ද මැරිච් මේ නිදාගත්ත මිනිහිටියා. එකපාරම නික හුස්ම හිරවෙල වගේ ආය ආය අලුතින් පටන් ගන්නවා. විටින් විට හුස්ම හිරවෙනවා. එයා ඉරියව්ව වෙනස් කර ගන්නවා. එයා පැත්තට කැරකිනවා, මේ පැත්තට කැරකිනවා. පින්වත්නි, උදේ නැගිටපු එකම කොච්චර දෙයක්ද? ඒතර හැම උදේකම හිතන්න, අද මම ජීවත් වෙන්නේ. දරුවන්ගේ ජීවිත අරවා මේ බලන්න එපා පින්වත්නි. ඔය කන්න දීලා ඔය ඒගොල්ලන්ගේ වැඩක් බලා ගන්න කියන්නේ. ආය හදාපු දරුවෙක් නෑ. කවුද දරුවා හදලා තියෙන්නේ? කෝ දරුවෝ හදපු අය දැන් අද ඉන්නවද? ඒගොල්ලෝ වෙන ලෝකවලනේ. ඒගොල්ලෝ වෙනම පාරවල් හදාගෙන නේගොල්ලෝ. ඒගොල්ලෝ මේ පාරවල් වල ඉස්සරහට යනවනේ. ඊටි ගමන් අවුරුද්දට ඇවිල්ලා කේක් ගෙඩියකුත් දීලා යනවා. ඒක හරි වෙනම එකක්. ඒක නිකන් රෙදි කෑල්ලක් ගෙනත් දීලා යනවා. අනේ අම්මා කොහොමද කියලා බලනවා. ඊට පස්සේ බෙහෙත් ටිකක් ගන්න කියා කරි දෙනවා. පින්වත්නි, ඕකද ඔයාලා බලාපොරොත්තුනේ? පින්වත්නි, හැම උදේකම හිතන්න, මම ජීවත් වෙන්නේ මැරෙන්න නෙමෙයි පිරුණම් පාන්න කියලා හිතන්න. එහෙම හිතනද, ඒ හිතනකොට එයාගේ හිත ප්‍රතිබල සම්පන්න වෙනවා. ඒත් එක්කම හැම වෙලාවකම පින්වත්නි හිතන්න, මෙන්න මේ අද කියපු වචන පහ, එයාට වෙනම ධර්මයක් ඕනේ. එයා නොබෝ කාලෙකින් ධර්ම මාර්ගයටම එකතු වෙනවා. එබඳු ධර්ම මාර්ගයට එකතු වීමකට මේ දේශනා උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ බැලුම් මහර පදිංචි සිනහිලතා සේනානායක මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි. මේ උතුම් දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ සිනහිලතා සේනානායක මහත්මිය ඇතුළු මේ මහත්තුරු, මේ පින්තුන් සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සලසේවා. වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනා, මේ කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එච් කිරිබණ්ඩා පියතුමන්ට, ඩී.එස් සේනානායක පියතුමන්ට, එච්.එම් ඩිංගිරි මහත්තයා මෑණියන්ට, පියසීලි සේනානායක මෑණියන්ට, එච් තිලකසිරි බණ්ඩාර පියතුමන් මහත්මාට, එච් රංජනී කුසුමලතා මාලනී සේනානායක, ධනපාල සේනානායක කියන සහෝදර සහෝදරියන් ඇතුළු සිනහිලතා සේනානායක මහත්මියගේ නවින් වර්ග පරම්පරානුගතව සංසාරගතව මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. මිඥාතීන්ගේ භවයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා. සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. එවැගේම මේ දායකත්වයේගෙන කටයුතු කරපු සිනහිලතා සේනානායක මහත්මිය මහත්මා ඇතුළු හැම දෙනාටම මේ කුසල් උපකාර වේවා. මෙරැස් වුණා වූ සියලු දෙනාටම සුවසේම නිවන් මඟ පූරණී කරගන්නට මේ කුසල් බලවත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. එත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් දේශකයන් වහන්සේ චපටද සියලු මහා සංගරුවනටද මේ කුසල් බලවත් වේවා. සියලු දෙනා වහන්සේටම නිවී සැනසීමට මේ ධර්ම දානමේ කුසල් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම යහපත වේවා. මේ පවතින යුදගිනි නිවී සෞභාග්‍ය උදා වේවා. නිර්වාණය පිණිස සියලු දෙනාටම දොරගුල් විවර වේවා කියලා සිනහිලතා සේනානායක මහත්මිය ප්‍රාර්ථනා කරලා තිබෙනවා. එත් සමග ධර්ම ශ්‍රවණය කළා වූ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත්, සතරවරං රජ දරුවන්, සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ උතුම් කුසල් නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ఆకాశట్టా చుబుమట్టా దేవానాగా మహిద్దికా పుణ్యంతం అనుమోదిత్వా చిరం రక్కంతు త్వం సదా. ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురచానన్ వహన్సేట అవసాన యామీ దప్పగే నమస్కారే వేవా.
రాగఖయో నిబ్బానం.